කරන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් පිටුහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
ඕඩයක්
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිමේ ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝවන් අද 2022 ඔක්තෝබර් 10 වෙනිදා රට කරණේලි පොඩ්කාස්ට් එකේ 100 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 99 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් වෙනදා වගේම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ.
අද අපේ රට කරණේලි පොඩ්කාස්ට් එකේ 100 වෙනි පොඩ්කාස්ට් එක මේ විදිහට අපි පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට අපි කතා කරන්න හිතුවා ඒ වගේම විශේෂ දෙයක්. ඒ තමයි 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන.
ඔව්. මේක පාර්ලිමේන්තුවට තාම ඉදිරිපත් වෙලා නැහැ. නමුත් කෙටුම්පතක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ විභාග වෙලා ඒකේ අවසාන තීන්දුවකුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න කලින් හෝ පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙන්න කලින් මේ දෙකෙන් මොකක් හරි වෙන්න කලින් මේකේ අන්තර්ගතය ගැන කතා කරොත් හොඳයි කියලා. ඉතින් ඒකත් එක්ක අපි මේ ව්‍යවස්ථා සංශෝධනයේ පළවෙනි වැදගත්ම පොයින්ට් එකට ආවොත් එහෙම මෙතන අපි මුලින්ම දකින වැදගත් කාරණාව තමයි අලුත් ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් ආයමත් පිහිටවන්න අවශ්‍ය වෙන ප්‍රතිපාදන මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මතක 20 වෙනි සංශෝධනයේදී ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩු කරන කාලේ 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා ඒගොල්ලෝ එතෙන්දි පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවනවා. එතකොට ඒක නායකයා කථානායක ඒ කථානායක යටතේ එන්න ඒ ව්‍යවස්ථාදායක සභාව රටේ වැදගත් කොමිෂන් සභා කීපයක සභාපතිවරු සාමාජිකයෝ පත්කරන්ඩ කෙලින්ම දායක වෙනවා. ඒ වුණාට 21 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව අයින් කරලා ඒක නිකන් අර නිරීක්ෂණ දෙන්න තියෙන පාර්ලිමේන්තු සභාවක් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ වෙනකොට ලංකා ව්‍යවස්ථා බැලුවොත් එහෙම ලංකා ව්‍යවස්ථා තියෙන මෙහෙම පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවේ ඉන්න ඕනේ කට්ටියගේ ලිස්ට් එකක් තියෙනවා. කථානායක, විපක්ෂ නායක, ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ඔන්නෝ කියලා ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ජනායකයෙන් සමන්විත මෙහි මින්මතුව සභාව යනුවෙන් සඳහන් කරනු ලබන පාර්ලිමේන්තු සභාවක නිරීක්ෂණ ඉල්ලා සිටීම කළ යුත්තේය. ඒ කියන්නේ කොමිෂන් සභාවලට සභාපතිවරු සමාජිකයෝ පත් කරනකොට, පොලිස්පති, නීතිපති පත් කරනකොට ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විතරයි දැන් මේ වෙනකොට තියෙන ව්‍යවස්ථාවේ හැටියට ඉල්ලන්න ඕනේ. හැබැයි මේ අලුත් ව්‍යවස්ථා කැටුම්පතේ හැටියට එතන තියෙනවා 41(a)(1) වගන්තිය හැටියට මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපති ලෙස හෝ සමාජිකයෙක් ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තෙකු පත් කිරීම සභාවේ නිර්දේශ මත හැර කරනු නොලැබිය යුත්තේ කියලා. ඒ කියන්නේ මේ මොනවා හරි මැතිවරණ කොමිෂන් සභාව හරි සීමා නිර්ණායක කොමිෂන් සභාව හරි මේ වගේ වැදගත් කමිටුවකට කවුරු හරි සමාජිකයෙක් පත් කරනකොට ඒ සමාජිකයා මුලින්ම ව්‍යවස්ථාදායක සභාවකින් නිර්දේශ වෙන්න ඕන කියලා තමයි අලුත් 22 වෙනි සංශෝධනයෙන්
අපි හේකව කාරණාවට ගියොත් එම පුද්ගලයෙක් මොකක් හරි කමිටුවක නිර්දේශයක් මත තෝරාපත් කර ගැනීම ඇත්තටම හොඳයි. මොකද නැත්තම් තනි කැමැත්තකට, ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පුද්ගලයෙක් තෝරා ගත්තොත් එහෙම එතන ගැටලු ගොඩක් එක ඇති වෙන්න පුළුවන්. සහ අපි ගැටලු දැනටමත් අත්විඳල පවා තියෙන ඒවැන් සිදුවෙච්ච හානි එහෙම් බැලුවහම පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙච්ච කමිටුවක තීරණයක් එනකොට විවිධ මතවල ගැටීමකට පස්සේ ගන්න තීරණයක් නිසා මට හිතෙනවා ඒක ඇත්තටම මේ තියෙන විදිහට හොඳ දෙයක් කියලා.
ඔව් ඒ කියන්නේ ඒක අයින් කරන්නෙත් ජනාධිපතිවරයාට ඕන විදිහට මේ මැතිවරණ කොමිසමට වේවා සීමා නිර්ණායන කොමිසමට වේවා මේ වගේ වැදගත් තැන්වලට පොලිස් කොමිසමට මේ වගේ වැදගත් දේවල්වලට තමන්ට අවශ්‍ය පුද්ගල දාගන්න. ඒ වගේ ඉතින් තමන්ට අවශ්‍ය පුද්ගලව පත් කරගන්න ඕනේ වෙන හින්දා මේ විසියනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දාලා තිබුණු ව්‍යවස්ථාදායක සභාව අයින් කරන්න ජනාධිපතිරා කටයුතු කරනවා. ඉතින් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ 22 වෙනි සංශෝධනයෙන් ආයමත් ඒක හඳුන්වා දෙනවා කියලා කියන්නේ හොඳ පාරකට යන යෝජනාවක් කියලා තමයි අපි දකින්නේ. සුබවාදී දෙයක් සුබවාදී සංශෝධනයක් කියලා තමයි අපි හිතන්නේ. ඊළඟට කතා කරන්න තියෙන පොයින්ට් එක තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ අමාත්‍ය මණ්ඩලය ගැන තියෙන කාරණාව. මේ අලුත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේදීවත් අග්‍රාමාත්‍යවරයා පත්කරන විදිහ වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ අපි දැක්කා 2019 ඔක්තෝබර් වල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙලා ඉන්න වෙලාවේ රනිල් වික්‍රමසිංහව අයින් කරලා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබ්බේ නැති මහින්ද රාජපක්ෂව අගමැති කරනවා. එතකොට ඒක නීති විරෝධී කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා. නමුත් ඒකට අවශ්‍ය වෙන ඒ කියන්නේ ඒ වගේ සිද්ධියක් ආයමත් ඇති වෙන්න අවශ්‍ය වෙන වටපිටාව තාම මේ ව්‍යවස්ථාවෙන් අයින් හරියටම අයින් කරලා නැහැ කියලා තමයි අපි හිතන්නේ. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය දින ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ මතයට තමයි කවුද අගමැතිවරයා වෙන්නේ කියලා තීරණය වෙන්නේ. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ඇත්තටම බහුතරයක් තියෙන්නේ කාටද කියන කාරණාව අනුව නෙමෙයි. හරිමනම් අපි හිතන්නේ එක්කෝ ප්‍රසිද්ධ ඡන්දයකින් එහෙම නැත්නම් රහසිගත ඡන්දයකින් මේ මොකේකින් හරි පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුව පළවෙනියට රැස් වෙන වෙලාවේ ඡන්දයක් තියලා ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තෝරගන්නවා. එතෙන්දී ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය වෙනවා කියලා තමයි අපි හිතන්නේ.
ඔය ඇත්තටම ජනාධිපතිවරයාට අගමැතිව පත් කිරීමේ බලය වෙනසක් නැති වුණාට අගමැතිව ඉවත් කිරීමට තියෙන ඇතන ඉවත් කරන්න දැන් ජනාධිපතිවරයාට බලයක් නැහැ. සිදුවෙන සංශෝධනය
කියන්නේ දැන් තියෙනවා.
ඔව්.
දැන් තියෙනවා 22 සම්මත වුණොත් නැහැ.
ඔව් සම්මත වුණොත් නැහැ ඇත්තටම. මේ 22 සංශෝධනයේ සම්මත වුණොත් ඒකේ තියෙන විදිහට සොකේ අස්සන ඇටතේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරලා ඉල්ලා සෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුනොත් එහෙම නැත්නම් ඒ කියන කරුණු දෙක ඇරෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන තියෙන තාක්කල් එයා අගමැතිවරයා හැටියට ඉන්න පුළුවන් කියන කරුණ ඇතුළත් වෙලා තියෙනවා. වගේම දැන් අපි ගත්තොත් එහෙම ජනාධිපතිවරයා වගේම කියන්නේ තනතුරෙන් අපිට වෙන විදිහකට පුද්ගල නැගිටීමකදී හෝ කිසියම් අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා ඉවත් කරනවා නම් මං හිතන්නේ මං කිව්ව වචනේ හරි විශ්වාස භංගයක් වගේ දෙයක් එන්න ඕනේ නේද?
එහෙම නැත්තම් අයවැය පරදිනවා වගේ. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය තියාගන්න බැහැයි කියලා ඔප්පු වෙන වටපිටාවක් එන්න ඕනේ. මම හිතන්නේ ඒ වෙලාවට තමයි ජනාධිපතිවරයෙක්ට පුළුවන් වෙන්නේ අග්‍රාමාත්‍යවරයා අයින් කරන්න. ඒක අපි මට හිතෙන විදිහට හොඳ දෙයක්. මොකද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට ඇඟිලි ගහන්න බැහැයි කියලා කියන්නේ ඇඟිලි ගහනවා තමයි ගහන්න බැහැ කිව්වට යම් තාක් දුරකට හරි පාර්ලිමේන්තුවට තියෙන බලය ටිකක් වැඩි වෙනවා.
ඔය ඇත්තටම අපි ඒක සුබවාදීකාරණයක් හැටියට මෙතන දකින්න පුළුවන්. මොකද කලින් තිබුණ විසි එක්වන සංශෝධනයේ තිබිච්ච දේවල්වල හැටියට මේක පොඩි ප්ලස් පොයින්ටයක් හැදිරීට අපිට දකින්න පුළුවන්.
ඒ වගේම ඊළඟට අග්‍රමත්වර ගැන කතා කරා ඊට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ මෙතන තියෙන දුර්වලතාවයක් ගැන. ඒක තමයි මේ 22 වෙනි සංශෝධනයෙන්වත් අමාත්‍ය මණ්ඩලයට සීමාවක් දාලා නැහැ. ඒක තියෙනවා 30 දෙනෙක් තමයි කැබිනට් එකේ ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ ව්‍යවස්ථා සංශෝධනය මේ තව ටිකක් පහළට ගියාම තියෙනවා රජයක් බලයට ආවට පස්සේ ඒ බලයට එන රජයට පුළුවන් වෙනවයි කියලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කැබිනට් මණ්ඩලය සංශෝධනය කරගන්න. එතකොට ඒක ජාතිකාණ්ඩුවක් නම් තවත් වැඩිපුර අවස්ථාවක් වෙනවා. ඒ තියෙන මන්ත්‍රී දූර ප්‍රමාණය සමඟ ඒ තියෙන ඇමති දූර ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් මේ විදිහට වැඩි කරගන්න එකෙන් අමාත්‍ය දූර වැඩි කරගන්න එකෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර රාජ්‍ය අමාත්‍ය දූර වැඩි කරගන්න එකෙන් රනිල් වික්‍රමසිංහල බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නවත් අමාත්‍යවරුන්ට තියෙන වර්ක් ලෝඩ් එක අඩු කරන්නවත් නෙවෙයි. ඒගොල්ලන්ට තියෙන එකම උවමනා වෙන්නේ කොයි හරි වෙලාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන නම් එහෙම නැත්නම් මොකක් හරි ටික මතභේදාත්මක පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන නම් ඒ වෙලාවට ව්‍යවස්ථාවෙන් ඇමති ධූර ප්‍රමාණයක් එකක් දෙකක් ඉතුරු කරන් තියාගෙන ඉන්නවා. ඒ ඉතුරු වෙන නියෝජ්‍ය අමාත්‍ය ධූර දෙක තුන ඒ ඉතුරු වෙන රාජ්‍ය අමාත්‍ය ධූර දෙක තුන අර ඡන්ද වේලාවේදී විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට දීලා ඒගොල්ලන්ව ආණ්ඩු පක්ෂයට අරගෙන තමන්ට අවශ්‍ය වෙන ඒ සංශෝධන ටික ඒ නීති ටික සම්මත කරගන්න. එතකොට මේ අමාත්‍ය ධූර ප්‍රමාණයට සීමාවක් දාන්න නැතුව තියාගන්න එකෙන් මට හිතෙන විදිහට රජයේ බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අවස්ථාවට අනුව දේශපාලනික වාසි ලබා ගැනීමක් මිසක් කාර්යක්ෂමතාවයක් ඇති කිරීමවත් හරියට රටපාලනය කිරීම ගැන හිතලා ප්ලෑන් කිරීමක්වත් නෙමෙයි.
ඊළඟ කාරණය තමයි නීතිපති සහ පොලිස්පති පත් කිරීමේ පටිපාටිය ව්‍යවස්ථා සභාවට ඇතුළත් කරලා තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.
මේ ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා කරලා තියෙන්නේ දැනට තියෙන විදිහට නම් ජනාධිපතිවරයාට බලය තියෙනවා තමන්ට අවශ්‍ය වෙන විදිහට නීතිපතිවරයා එතකොට පොලිස්පතිවරයා පත් කරගන්න 41 ආ යන ව්‍යවස්ථාවේ විධි විධානවලට යටත්ව කියලා. ඒ වෙනුවට අලුතෙන් යෝජනා කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් කියනවා තවදුරටත් ජනාධිපතිවරයාට තමන්ට අවශ්‍ය වෙන විදිහට නීතිපති පොලිස්පති පත් කරන්න බෑ. ඒ වෙනුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අරගෙන දේශපාලන පක්ෂවල නිතර නියෝජනයක් තියෙනවා. අපි කලින් කිව්වාගේ ඒ හැමෝගෙම මතයවල් නියෝජනය වෙන විදිහට සාධාරණව කටයුතු කරන්න පුළුවන් කොම්ප්‍රමයිස් එකකට එන්න පුළුවන් පුද්ගලයෙක්ව මේ තනතුරු වලට මේ වගේ වැදගත් තනතුරු වලට දාන්න ඕනේ වෙන වටපිටාව තමයි මෙතන හදන්නේ.
ඇත්තටම 20 වෙනි සංශෝධනය මං හරිනම් ඒ කාරණාව තිබුණා. අපහු 21 වෙනි සංශෝධනය එනකොට තමයි ඒ කාරණාව අපහු ඒගොල්ලෝ අයින් කරලා තිබුණේ. නැවතවරයක් දැන් එන්න නියමිත සංශෝධනයේදී ඒක නැවතවරයක් ඇතුළත් කරලා තියෙන අත්තර මේක හොඳ කරුණා.
ඒ කිව්ව වගේම ඊළඟ කාරණාවත් ඒ විදිහටම තිබ්බ දෙයක්. ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක්ට දිත්තපුරවැසිකම මන්ත්‍රීවරයෙක්නේ පුද්ගලයෙක්ට දිත්තපුරවැසිකම තියෙනවා නම් ඒ පුද්ගලයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බැහැ කියලා ව්‍යවස්ථාවේ තිබුණා. ඒක අයින් කරා. මේ අලුත් කෙටුම්පතේ තියෙනවා මේ අලුත් 22 වෙනි සංශෝධනය යෝජනා කරලා තියෙනවා ආයෙමත් ඒ දිත්තපුරවැසියෙක් වෙනවා කියන එක නුසුසුසුකමක් හැටියට ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ කියලා.
ඔව්, එතකොට දැන් මේ කතාවට අමතරව මට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් අපි දිත්තපුරවැසිභාවය තිබිලා දිත්තපුරවැසිභාවය අයින් කරගෙන පාර්ලිමේන්තුවට ආවොත් එන්න නැත්තම් එහෙම අවශ්‍යතාවයක් තිබිලා උත්සාහ කළොත් ඒක සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වෙන්න තියෙන අවස්ථාව මොනවාගේද?
මට හිතෙන්නේ ඒ කියන්නේ එහෙම කීප දෙනෙක් මාවා. කවුද? ගීතා ගාල්ලෙන්දෝ මාතරින්ද, ගීතා කුමාරසිංහ, එයාට ස්විස් ස්විත්සර්ලන්තෙ දිත්ත පුරවැසිකම තිබුණා. එයා තමන්ගේ පුරවැසිකම අයින් කරගෙන ආයමත් පාර්ලිමේන්තු ආවා. ඊට පස්සේ නාගානන්ද, නාගානන්දටත් බ්‍රිතාන්‍ය දිත්ත පුරවැසිකම තිබුණා. එයා චන්දෙට එනකොට තමන්ගේ දිත්ත පුරවැසිකම අයින් කරගත්තා. එතකොට ජනාධිපතිවරයාටත් තියෙන්නේ මේ කියන මට මතක විදිහට ගැන ජනාධිපතිවරයාගේ නුසුදුසුකම් ගැන කතා කරනකොට ව්‍යවස්ථාව කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තියෙන නුසුදුසුකම්මයි ජනාධිපතිවරයාට අයිතියෙන්නේ කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂත් තමන්ගේ දිත්ත පුරවැසිකම අයින් කරගෙන තමයි ජනාධිපතිවර හැඩයට ඉල්ලුවේ කියලා අපිට කිව්වේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ එහෙම බාධාවක් මෙතන තියෙනවයි කියලා කියන්න අමාරුයි මට හිතෙන විදිහට.
ඔව් හරි, පැහැදිලි.
ඊළඟට අපි කතා කරන්න ඕනේ මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන බලය ගැන. මේක මට මතක නැහැ කලින් විසියනි සංශෝධනයේ තිබුණද කියලා, සහ මේ වගේ දෙයක් ව්‍යවස්ථාවට දානවයි කියලා කිව්වහම ටිකක් පුදුමයි. නමුත් මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම. ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයහිලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා අවශ්‍යයි කොමිෂන් සභාව සලකනු ලබන උපමාන කොමිෂන් සභාව විසින් උචිතයයි සලකනු ලබන අවස්ථානෝචිත පරිදි යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන්නෙකු හෝ යම් ප්‍රවෘත්ති පත්‍රයක අයිතිකරුවෙකු හෝ ප්‍රකාශකයෙකු වෙත කලින් කළ නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේ කියලා තියෙනවා. එතකොට මෙතෙන්දි කියන්නේ ඡන්දයක් තියෙන වෙලාවට, ජනමතයක් තියෙන වෙලාවට, ජනමත විචාරණයක් තියෙන වෙලාවට ප්‍රසිද්ධ මාධ්‍ය වලින් අසාධාරණ විදිහට ඒකට අසාධාරණේ අනවශ්‍ය විදිහට ඒ ඡන්දයට බලපෑම් කරනවා නම් ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න මැතිවරණ කොමිසමට බලයක් තියෙන්න ඕනේ කියලා තමයි මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ. ඒක ගැන මොකද හිතන්නේ?
ඔව් ඇත්තටම ඒක මට මතක හැටි මගේ මතකේ හරිනම් ඒක තිබුණා දැනට තියෙන ව්‍යවස්ථා සංශෝධනයේට කලින් සංශෝධනයේ. මොකද අසන්නන්ට මේක මතක නම් මම හිතනවා මතක් වේවි ඒ කාලේ හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමහර මාධ්‍ය නාලිකාවලට
මට මතකයි මෙහෙම ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා මේ පෙන්නනවා මේ මෙන්න මේ චැනල් එකෙන් 100ට මෙච්චරක් මේ පක්ෂ ගැන කතා කරා, මෙච්චරක් මේ අපේක්ෂක ගැන කතා කරා එහෙම කියලා පෙන්නනවා මට මතකයි ජනාධිපතිවරණ වෙලාවේ. නමුත් මට මතක නැති දේ තමයි මේ කියන්නේ මේ ව්‍යවස්ථාවේ මෙහෙම තිබුණද කියලා. කියන්නේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට මෙහෙම නියෝග නිකුත් කරන්න පුළුවන්ද බැයිද කියලා ව්‍යවස්ථාව තිබුණද කියලා මට මතක නැහැ. ඒ කොහොම වුණත් ඒ කියන්නේ ඒක කොතන හරි තියෙන්න ඕනේ ව්‍යවස්ථාවක එන එක මට ටිකක් පුදුමයි. සාමාන්‍ය ව්‍යවස්ථාවක ඒ වගේ දෙයක් තියෙනවා අපි දකින්නේ නැහැ. සහ ව්‍යවස්ථාව තියෙන්නේ ඒ වගේ දේවල් වලට නෙමෙයි. නමුත් ව්‍යවස්ථාවෙන් ඒක ඇතුළත් කරලා තියෙනවා කියලා කියන්නේ ඒක ටිකක් වෙනස් කරන්න අමාරුයි. ආයෙමත් මහින්ද රාජපක්ෂලා අනාගතේ බිහි වුණොත් එහෙම නවල රාජපක්ෂලාගේ ස්වරූපෙන් ඒගොල්ලන්ට ඕඩි ඕනි විදිහට මාධ්‍ය ආයතන පාලනය කරන්න බැරි වෙන්න මේක දැම්මටත් පුළුවන් ෆුල් ප්‍රූෆ් කරන්න.
ඒ වගේම තව ඉතාම හොඳ තීරණයක් ආයපාරක් අරගෙන තියෙනවා. ඒක තමයි විගණන සේවා කොමිසම නැවත පිහිටවන්න තීරණය කරලා තියෙනවා.
ඔව් විගණන සේවා කොමිසමේ ප්‍රධාන වරමුණ වෙන්නේ විගණන දෙපාර්තමේන්තුව වෙන්න ඕනේ ආයතනයේ නම. ඒ විගණනය කරන ආයතනයේ තමයි රාජ්‍ය ආයතනවල මුල් අකර්මණ්‍යතාව සිද්ධ වෙනවද, මොනවටද මුදල් වියදම් වෙන්නේ, වගේ ගැන මුල්ල මේ පැත්ත ගැන පසු විපරම් කරන්නඉන්නේ මේ මේ කියන විගණන ආයතනය. එතකොට විගණනේ භාරවතියන ආයතනයකට දේශපාලන බලපෑම්මෙනව නම් එතන ඉන්න සභාපතිවරය පත්වෙන්නේ ජනාධිපතිරාට තියෙන ඌමනාවට අනුව නම් සහ එහෙම පත්වෙන සභාපතිවරයා තමන්ට ඕන මිනිස්සුන්ව තමන්ට ඕන තැන්වලට දාලා රාජ්‍ය ආයතනවල තියෙන මුල්ලකර්මන්්‍යතාවල් යටගහනවන එතන රාජ්‍යායතනවල මුල්ල අකර්මන්්‍යතාවල් වලක්ව ගන්න ගොඩක් අමාරු වෙනවා. හැබැයි විගණන සේවා කොමිසන් සභාව අයි පිහිට ඕනයි කියලා කියන්නේ ස්වාධීන ආයතනයකට ඒ කොමිෂන් සභාවට පුළුවන්ගෙනවා ස්වාධීනව තමන්ගේ ආයතනය ඉන්නේ විගණනය පාරව ඉන්න නිලධාරින්ව පත් කරන්න ඒගොල්ලන්ට උසස්වීම් ලබා දෙන්න මොනහරි විනය විරෝධී වැඩ දියනවන ඒවට දඩුවන් දෙන්න ඒ වගේ විගණන සේවය ස්වාධීන කරන්න තමයි මේ යෝජනාව ගෙනල්ල තියෙන. ඒ වගේම මේ කොමිෂන් සභා
එතකොට මට පුරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කියන කොමිෂන් සභාව පත් කරන්නේ හෝ ඒක සභාපතිවරයා හෝ ඒ සභාව පත් කරන්න කාට දැත්තරම මේලා බලය තියෙන්නේ?
බලය දීලා තියෙන්නේ අර අපි මුලින් කතා වුණ මේ ව්‍යස්ථාදායක සභාවට තමයි. ව්‍යස්ථාදායක සභාවේ කතානායක ඉන්නවා, විපක්ෂේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා, ආණ්ඩුපක්ෂේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා, තව තුන්වැනි පක්ෂයක් නියෝජනය කරන හැමහෙම සාමාජිකයෝ කීප දෙනෙක්ම ඉන්න ස්වාධීන ආයතනයක් තමයි නිර්දේශ කරන්නේ මෙන්න මේ පුද්ගලයව මේ කමිටුවට දාන්න ඕනේ, මේ පුද්ගලයා මේ කමිටුවට දාන්න ඕනේ කියලා. එතකොට ඒ නිර්දේශ මුල් කරගෙන තමයි ජනාධිපතිවරයාට පුළුවන් වෙන්නේ කවහරි පත් කරන්න. එහෙම නැත්නම් ගෝඨාභයට හිතන කෙනාව, රනිල් වික්‍රමසිංහට හිතන කෙනාව මේ පනත සම්මත වුණොත් විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන්න බෑ. ඒක හන්ද තමයි මේක මට හිතෙන්නේ හොඳ යෝජනාවක් කියලා.
ඔව්, ඒ වගේම දැන් නැරපඩි විගණන සභාව වගේම පොලිස් කොමිෂන් සභාවත් නැවත පත් කරන්න තීරණයක් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා.
ඒ කියන්නේ දැන් ව්‍යස්ථාවට ගිහිල්ලා බැලුවොත් එහෙම රටේ ව්‍යස්ථාවට ගිහිල්ලා බැලුවොත් 155 වගන්තියේ ඉඳලා 155 ඌ වල ඉඳලා 155 ඌ ඕ වෙනකන් තියෙනවා ඉවත් කරන ලදි කියලා. එතන ඉස්සර තිබ්බේ මේ කියන පොලිස් කොමිසම. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වුණාට පස්සේ මේක අයින් කරනවා. එයාට ඕන විදිහට අර එයාගේ කටවචනේ ගැසට් එක කරගන්න ඕන උනහඳා. එතකොට ඒ උත්සාහයේ එක ප්‍රතිඵලයක් තමයි ඔය. ඉතින් ඒකත් එක්ක ලංකාවේ පොලිස්පතිවරු වැඩි හරියක් දේශපාලනික පත්වීම් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා කතා වගේ. ඒ කියන්නේ කවුරු හරි ඡන්දෙන් දින්නට පස්සේ, ආසනේ මන්ත්‍රීවරයා වුණාට පස්සේ ඒ මන්ත්‍රීවරයා මුලින්ම කරන දේ තමයි තමන්ගේ ෆේවරිට් කුක්කව ඔයිසී කරන එක. ඕනේ ජඩ වැඩක් කරලා බේරිලා ඉන්නේ එහෙම තමයි. අර කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයක් ඩෝසර් කරනවා. සාමාන්‍ය මනුස්සයෙක් ක්‍රියාත්මක කරන නීතිය නෙමෙයි එතන ක්‍රියාත්මක වුණේ. ඒ වගේ තමන්ට අවශ්‍ය වෙන විදිහේ, තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ ඒරියා එක රන් කරගන්න ඕනේ හන්දා පොලිස් කොමිසම් වගේ ස්වාධීන ආයතන අයින් කරනවා. ඒ අයින් කරලා තමන්ට ඕන පුද්ගලයව තමන්ගේ පොලිස් කොට්ටාෂේ ඔයිසී කරනවා. නමුත් දැන් මේ පොලිස් කොමිසම හරහා පොඩි ප්‍රමාණයකින් හරි මේ දේශපාලඥයෝ විශේෂයෙන්ම ජෝන්ස්ටන්ල වගේ අර 2.5 මිනිස්සු නීතියට ඇඟිලි ගහන එක පොඩ්ඩක් හරි අඩුවේ කියලා හිතනවා. ඒ වගේම ඊළඟට තවත් මේ විදිහට ඇතුළත් කරන්න යෝජනා කරන ස්වාධීන ආයතනයක් තමයි අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව. මම ඇත්තටම හිතුවේ මේ ඒක 20 සංශෝධනය අයින් කරේ නැහැ කියලා. නමුත් දැන් මේක කියවුවහම මෙතන තියෙනවා ආයිමත් අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව පිහිටවන්න. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඒකටත් ගේම දීලා තියෙනවා. කොහොමරි මේ 22 සංශෝධනයෙන් ආයිමත් ඒක අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව වගේම ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව කියන කොමිසමත් පිහිටවන්න යෝජනා කරලා තියෙනවා. ඒ දෙකෙන්ම ඕනගෙනෙක්ට තේරෙනවා මේ කියන්නේ වගේ කොමිෂන් දෙකක් තියෙනකින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍ය ආයතන හරහා රජයක තියෙන දූෂණය අවම කරන එක.
ඔව් ඇත්තටම දැන් අපි කතා කරන්න ගියාම තේරෙනවනේ කොමිෂන් සභාවක් සහ කාගෙහරි
තනි පුද්ගලයෙකුට
අනුව තනි පුද්ගලයෙක්ගේ කැමැත්තකට අනුව පත් කරන කෙනෙක් අතර තියෙන වෙනස. ඉතින් ඇත්තටම ඒ වගේ මීට කලින් තිබුණු සභාවන් අයින් වෙලා තනි පුද්ගලයන්ව බලාත්මක කරපු එකේ බලාත්මක කරපුගෙන් ඇත්තට මේගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද සහ ඒගොල්ලෝ ඒ දේවල් නිසා කරලා තියෙන්නේ මොනවද කියලා අපිට ඇත්තටම තේරෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කලින් කිව්ව උදාහරණ වගේ OICලා මාරු කරන එකේ ඉඳලා විගණනය කරන තැන ඉඳලා ප්‍රසම්පාදනයට ඔය හැම ඕනම තැනකට ආවම ඒවැය වෙලා තියෙන අකටයුතුකම් අපි කෝප් කමිටු වාර්තාවලදී පවා අපි මෑත ඉතිහාසයේ අපේ මතක නම් මම හිතන්නේ ගොඩක් දේවල් විගණනය වෙලා නැති තැන් ඒ වගේ ගොඩක් තැන් අපි දැක්කා. ඇත්තටම ඒ වගේ ඒවා නොවී තියෙයි කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් නැවතවරක් මේ වගේ
මේක සම්මත
සභාවක් ඇති වුණොත් එහෙම. ඔව්
ඒ කියන්නේ එතකොට මේකේ දැන් සාරාංශය හැටියට ගත්තත් එහෙම අපිට පේන්න තියෙන්නේ අර 20 වෙනි සංශෝධනයේ තිබු සංශෝධනයේ තිබුණා වගේ ස්වාධීන රාජ්‍යායතන රාජ්‍යායතනනේ රාජ්‍යායතන බාරව ඉන්න කොමිෂන් සභා පත් කරන කොමිෂන් සභා කියලා කියන්නේ ඒවට ඒ රාජ්‍යායතන වැදගත් රාජ්‍යායතනවල පරිපාලනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා තීරණය වෙන ආයතන ආයමත් පිහිටවන සහ ජනාධිපතිරට ඌමනා වෙන විදිහට එයාගේ යාළුවන්ව එයාගේ හෙංචයියන්ව එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යවරුන්ගේ හෙංචයියන්ව වැදගත් අනතුරු වලට දාන්න බැරි වෙන විදිහේ යෝජනාවල් ටිකක් මෙතන තියෙනවා.
ඔය ඇත්තටම දැන් අපි මේකේ තියෙන වෙනස්කම් කියන්නේ 21 වෙනි සංශෝධනයේ සහ එන්නට නියමිත 22 වෙනි සංශෝධනයේ අපි දැන් වෙනස්කම් කතා කළාම අපිට තේරෙනවා රාජ්‍යයක් හැටියට ගත්තාම ඒක රාජ්‍යයේ පාලනය කරන්න කවුරු ආවත් ඒගොල්ලන්ගේ කැමැත්තට ඒ රාජ්‍යයේ තියෙන නිල කටයුතු නැත්තම් රාජ්‍යයක පරිපාලනය කියවත ඇත්තටම නිවැරදි පරිපාලන කටයුතු කරන්න
මේ අවස්ථාව හදලා දෙන එකෝ ඒකෙන්
පරිපාලන කටයුතු කරන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්
වටපිටාවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ පරිපාලනය ස්වාධීන නොවි කවුරු හරි මිනිස්සෙක්ට තනි පුද්ගලෙක්ට ඕන වෙන විදිහට පරිපාලනය රටේ රාජ්‍ය ආයතන ගෙන යන්න ඕන වෙන විදිහේ ව්‍යවස්ථාවක් තමයි අද වෙනකොට තියෙන්නේ. ඉතින් අද වෙනකොට තියෙන්නේ කියන්නේ අපි අවසාන යස්ථා සංශෝධනෙන් එක්තරා විදිහකට පියවරක් ආපස්සට යනවා. ස්වාධීන ආයතන ඇති කරනවා, ඒවට වැඩිපුර බලයක් දෙනවා, ජනාධිපතිරයාගේ බලය අඩු කරනවා. ඊට පස්සේ ගෝඨාභය ජනාධිපතිනවා තමන්ට ඕනේ මිනිස්සු ටිකපත් කරගන්න ආයෙමත් පියවරක් ආපස්සට දිනවා. ඉතින් ඒක වෙනස් කරගන්න ඒ අතින් බලනකොට අපි හිතන්නේ සමස්තයක් හැටියට මේ 22 වෙනි සංශෝධනය හොඳ යෝජනාවක්, ස්වාධීන ආයතන ඇතිකරන එක. ඒ වගේම ජනාධිපතිවරයාට ඕනෙ වෙන විදිහට අගමැතිවරයා අයින් කරන්න බැරි වෙන එකත් අපි හිතන්නේ හොඳ යෝජනාවක් කියලා. මොකද මෙතන තියෙනවා ජනාධිපතිවරයාට අගමැතිවරයා ජනාධිපතිවරයාට තමන් කැමති පුද්ගලයෙක්ව
කරන්න පුළුවන් කියලා.
එතකොට එහෙම බලයකුත් දීලා අයින් කරන්නත් බලයක් දුන්නාම එතන පාර්ලිමේන්තුවක් තිබිලා නැහැ නේ ජනාධිපතිරයම ගෙනල්ලා.
ඇත්තටම පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් හෝ අගමැතිවරයෙක් අවශ්‍යතාවයක් නැතුව යන ජනාධිපතිට යා කියන යාගේ අපි මතයට විරුද්ධ කොයි වෙලාවක හරි ගියොත් එමු ආයෙපාවා යන්නේ මං එන කෙනෙක් ගන්නවා කියලා අරගන්න පුළුවන්. ඇත්තරම දැන් එයාව පත් කිරීමේ බලය සම්පූර්ණ ජනාධිපතිවරයට තිබුණට ඉවත් කිරීමේ බලය නැතිවීම එක අතකින් හොඳයි කියලා හිතෙන මොකද පාර්ලිමේන්තුවේ මතය විශේෂයෙන් එන්නේ අගමැතිවරය හරහා නිසා.
නැත්තම් මෙයාට තියන්න අර පුටු 225ම මාරු මාරුඩි හිල්ල ඉඳගෙන කතා කරන්න තියන්නේ රනිල්ට.
අනිවාර්ය
මන්ත්‍රීවරු 225ට 225ට. ඉතින් ඔව් ඒ වගේ හොඳ දේවල් තියෙනවා. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මෙතන ඇමතිවරුන්ගේ සීමාවක් දාලා නැහැ. ඒක අර අපි
කලින් ඒගොල්ලෝ කලින් කතා කළා වගේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ වාසියකටම තියාගත්තා.
ඊළඟ ව්‍යවස්ථා සංශෝධනය බලාගෙන ඊළඟ දෝෂාභියෝගේ බලාගෙන දැම්ම ප්ලෑන් කරනවා. ඉතින් මේක තමයි මේ අන්තර්ගතය. දැන් මේ යෝජනාව පාර්ලිමෙන්තුර ඉදිරිපත් කරන්න තිබ්බ 6 වෙනිදේ 7 වෙනිදයි. අපි පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන්න කලින් පොඩ්ඩක් කතා වුණා මේක ගැන. එතකොට කතා වුණ මේ පොයින්ට් එක තමයි මේක පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමෙන්තුවට 6 වෙනිදේ 7 වෙනිදයි ඉදිරිපත් කරන්න තිබුණ එක, හැබැයි ඉදිරිපත් කරේ නැහැ. හේතුව වෙන්නේ පාර්ලිමෙන්තුව ඇතුළෙම වෙන කතාවල් වල හැටියට ආණ්ඩු පක්ෂය ඇතුළෙම මේ පනතට යම්කිසි විරෝධයක් තියෙනවා. ජයසිරි ජයසේකර තමයි ඒක කිව්වේ පාර්ලිමේන්තුවේදී. එයා කියපු විදිහට සාගරකාරී වසම්, ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ ලේකම්, මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි. එතකොට ඒත් එක්ක තව 30ක් 40ක් විතර මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි කියලා තමයි ජයසිරි ජයසේකර කියන්නේ. එහෙම විරුද්ධ වුණොත් එහෙම සමහරක් විට විපක්ෂයේ සහයෝගය ලැබෙන්නේ නැත්තම් එතෙන්දී අග්‍රාමාත්‍යවරයාට ව්‍යස්තා මේ ව්‍යස්තා සංශෝධනයක් පරදිනවා කියලා කියන්නේ අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වෙනවා. එතකොට මැතිවරණයකට යන්න වෙනවා. ඉතින් එහෙම වටපිටාවක ආණ්ඩුව මේ වෙලාවේ ටිකක් බය වෙලා ඉන්නවා මේක සම්මත කරගන්නවද නැද්ද කියලා. ඒක සම්මත කරගත්තොත් ආණ්ඩුවට එක්තරා විදිහකට අර පොලිටිකල් පොයින්ට් එකක් හැටියට ඡන්දෙකට යනකොට වාසි වෙයි. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා, ස්වාධීන ආයතන ආයමත් ඇති කරා වගේ මොක් හරි ගොන් කතාවක් කියන්න පුළුවන්, මිනිස්සුන් රවට්ටන්න පුළුවන්. අයින් කරපු කට් ඒ කියන්නේ මේ ස්වාධීන කොමිසම සභාව අයින් කරපු කට්ටියටම ඒක ආයමත් පිහිටවලා නිකන් වීරය වගේ කතා කරන්න පුළුවන්. හැබැයි බය තියෙන හන්දා ඒක ඉදිරිපත් කරන්න නැහැ කියලා තමයි මේ වෙලාවේ පේන්න තියෙන්නේ.
අපි පොඩ්කාස්ට් එකේ අවසානයේද ළඟා වෙලා තියෙන නිසා මට මෙහෙම ප්‍රශ්නයක් ඇත්තටම ඇති වුණා. දැන් අපි කල්පනා කළොත් එහෙම 20 වෙනි සංශෝධනයට අත උස්සපු පිරිසම තමයි ඊළඟට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ පක්ෂ වෙනස් වෙලා තියෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ගුටෝ වෙනස් වෙලා තියෙන්න පුළුවන්, තනතුරු වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒ බහුතරයක් ඒ ඔළුම සහ ඒ අත්ම තමයි 21ටත් අත උස්සන්නේ. ඒ වගේම ඊට පස්සේ දැන් එන්න නියමිත 22කටත් අර අත උස්සපු කට්ටියම ආයෙ අත උස්සනවා නම් ඇත්තටම එතන මට නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලන්ට කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා වෙනවා වගේ වැඩක්ද මේ වෙන්නේ කියලා
අනිවාර්යයෙන්ම
මොකද ඇත්තට මේ ගැන හිතෙන්නේ.
මෙතන ප්‍රතිපත්තියක් තියාගෙන ඡන්දයක් දෙන මිනිස්සෙක් ඉන්නවා නම් මං හිතන්නේ 21කට අත උස්සපු කෙනෙක්ට 22කට අත උස්සන්න පුළුවන් කියලා. ඒ අතින් බලනකොට සාගල මේ කියන්නේ මේ පනත හොඳ වුණත් මිනිහා අත උස්සන්න නැහැ කියලා කියන්නේ ගොනෙක් වුණත් කොන්දක් තියෙන ගොනෙක්. ඒ කියන්නේ කොන්ද තියාගෙන වැරදි පැත්තේ හිටගන්න මිනිස්සෙක්.
අනිවාර්යයෙන්
ඒක අතින් ගත්තාම විමල් වීරවංශලට වැඩිය වටින පුද්ගලෙක් ඒ පැත්තෙන් ගත්තාම.
ඔව් හරි වැරද්ද මොකක් වුණත් මතයක් තියෙන්න පුළුවන් කියන කතාව.
ඒ පැත්තේ ඒ පැත්තේ හිට ගන්නවා. මහින්දලටත් වැඩිය හොඳයි. මහින්දත් මේකට අත උස්සයි.
ඔව් මම දැක්කා මේ ළඟදී ස්ටේජ් එකක කියනවා දැන් රනිල්ගේ වැරදි නෑ, රනිල් දැන් හොඳ වෙලා කියලා.
ඔව් ඒක නමත් අමතකුණා නේද මේ ගෝටාබේ කියන්න ගිහිල්ලා ඊට පස්සේ අර කවුරු හරි ඇවිල්ලා රනිල් රනිල් සර් කියලා කියනවා. පැත්තකින් ඇවිල්ලා කතාව ලියල දෙන මනුස්සය ම හිතන්නේ දැන්ගන්නේ රනිල් සර් කියලා
වගේලා කියවුණා. ඔව් දැන් එතකොට ගොඩ කතාවෙන්න එලියට යන එතකොට අපිට දැන් ඒකෙනුත් හිතාගන්න පුළුවන් දෙයක් තමයි මේ වයස ඒ වගේ නමක් පැටලලා ඔය වගේ දෙයක් වෙන වයසක මනුස්සයෙක්ට පුළුවන්ද නේද රටකට තීරණ ගන්න
අගමැති වෙන්න
අගමැති වෙන නැත්නම් අපේ වචනෙන් කිව්වොත් එහෙම යාට පුළුවන් ද රට කරවන්න
අනිවාර්යම. ඉතින් ඒ ලොකු ප්‍රශ්නයත් එක්ක එහෙම මිනිස්සුන්ට පුළුවන් ද රට කරවන්න කියන ප්‍රශ්නයත් එක්ක අදට අපේ පොඩ්කාස්ට් එකේ සියවෙනි කොටස අවසන් කරනවා. මේ වෙනකන් අපිත් එක්ක ඉඳපු හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ පොඩ්කාස්ට් එකට සම්බන්ධුණු සහ ඒකට වචනකින් හරි උදව්වක් කරපු ඒ වගේම පොඩ්කාස්ට් එක අහපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒත් එක්කම ආයමත් පොඩ්කාස්ට් එක 101 වෙනි කොටසෙන් හමනකම් හැමෝටම අදට අයිබෝවන්.
අයිබෝවන්.